දරු ශාන්ත බණ්ඩාර මන්තුමා
තුති මුලාසනාධිපති මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දවසේ අපේ රටට විශාල සේවාවක් කරපු මහජන් නියෝජිතයින් තිදෙනෙක්ගේ ශෝක පළ කරන විවාදයට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වීකේ ඉන්දික මැතිතුමා, අපි දන්නවා එතුමා දීර්ඝ කාලයක් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන එතුමගේ පවුලේ සියලු දෙනාම විවිධ තනතුරු දරමින් සමාජයේ සේවාවන් රාශියක් එතුමගේ පියාණන් ඇතුළු සියලු දෙනාම කරලා ඒ ආభాසයත් එක්ක වීකේ ඉන්දික මැතිතුමා විශේෂයෙන්ම පළස්සභා මන්ත්‍රීවරයෙක් හැටියට දකුණු පළාතේ, ඒ වගේම පළස්සභාවේ අමාත්‍යවරයෙක් හැටියට අවස්ථා දෙක තුනකදීම කටයුතු කරා. අපිට මතකයි විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසංවිධාන වැඩසටහන් වලදී එතුමා අපිට මුලින්ම මුණ ගැහුණා. ඒ වගේම අපි ඉතාම හිතවතුන් හැටියට තමයි අපි කටයුතු කළේ. විශේෂයෙන්ම එතුමා පළස්සභාවේ අමාත්‍ය ධූරයේ දරද්දී මම වයඹ පළාතේ අමාත්‍යවරයෙක් පළාත් අමාත්‍යවරයෙක් හැටියට ඉද්දි අපි පළාත් ඇමතිවරු හැටියට විවිධ වැඩසටහන් වලදී එකට මුණ ගැසිලා දේශපාලනික සහ විශේෂයෙන්ම මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් එතුමා විශේෂයෙන්ම 2010 පාර්ලිමේන්තුවට අපි එකම කණ්ඩායමක් හැටියට තමයි තේරුවිපත් වුනේ. එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරද්දී මම කුරුණෑය දිස්ත්‍රික්කයේ නියෝජනය කරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි නවක මන්ත්‍රීවරුන් හැටියට විශාල වැඩ කොටසක් කරා. එක පැත්තකින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තිබුණ අපේ ආණ්ඩුව ශක්තිමත් කරන්න, ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න, ඒ වගේම අපි නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ඒ කරන්න ඕන හැම යුතුකම් කරද්දී විශේෂයෙන් වීකේ ඉන්දික මැතිතුමා විශාල කැපවීමකින් කටයුතු කරා කියන එක අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්ත්වයට වඩා විශේෂයෙන්ම 80-90 දශකේ ඒ දේශපාලන කටයුතු කරපු හැම කෙනෙක්ම දන්නවා මොනතරම් අමිහිරි දේ කාලේ කියන එක. විශේෂයෙන්ම දේශපාලනය කිරීම විශාල වරදක් හැටියට දැකපු සහ දේශපාලනය කිරීම විශාල අභියෝගයක් බවට පත් වෙලා තිබ්බ කාලවකවානුව. ඒ නිසා විශාල පිරිසක් අපේ දේශපාලනය කරපු අය ජීවිතක්ෂයට පත් වුණ වෙලාවක වීකේ ඉන්දික මැතිතුමාට සහ ඒ පවුලටත් අපි දන්නවා විශාල වශයෙන් දේශපාලනික වශයෙන් හිරිහැර පීඩන අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ අභියෝග මැදින් ඇවිල්ලා එතුමා මේ පාර්ලිමේන්තුව වසර 5ක කාලය තුළ විශාල සේවාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම කණ්ඩායමේ ඒ ගෞරවය ආරක්ෂා කරන්න හැම වෙලාවෙම කටයුතු කරා. ඒ විශ්වාසවන්තභාවය තිබුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ හිටපු අතිගරු ජනාධිපතිතුමා සහ ඒ නායකත්වයේ වෙනුවෙන් විශාල කැපවීමෙන් වැඩ කටයුතු කරමින් තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න කටයුතු කරා. එතුමාත් මමත් විශේෂයෙන්ම අපි මාදිවල අවුරුදු 5ක් එකට හිටියේ මාදිවල නිවාස සංකීර්ණේ. ඒ අවස්ථාවවලදී විවිධ අවස්ථාවවලදී අපි සවස සුවදශීලීව සාකච්ඡා කරන දේශපාලන කටයුතු සහ සියල්ල වෙනුවෙන්. ඒ වගේ සහෝදරත්වයෙන් බැඳිලා හිටපු කෙනෙක් එතුමා අකාලේ අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක රෝගාතුර තත්ත්වයට පත් වෙලා අපාතරින් වියෝ වීම පිළිබඳව අපි විශාල කනගාටුවක් අපිට ඇති වුණා. එතුමා තව කාලයක් මේ රටේ දේශපාලනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක ඉන්න හිටපු කෙනෙක්. නමුත් අකාලේ විශේෂයෙන් එතුමාට අපෙන් වෙන් වෙන්න සිදු වුණා. ඒ වුණත් විශේෂයෙන් එතුමාගේ ඒ ගමන් මගේදී චම්මිකා හෙට්ටි බිරිඳ, ඒ වගේම කවිත හන්සල සහ ලේසානි කියන දැරියන් විශේෂයෙන්ම එතුමාගේට විශාල ශක්තියක් වෙමින් ඉතාම ලෙංගතුව ඒ සියලු දෙනා කටයුතු කරා. ඒ වගේම එතුමාගේ පවුලේ විශේෂයෙන්ම අද සහෝදරයන් දේශපාලනය කරමින් ඒ පවුලේ අය තවත් සමාජ මෙහෙවර කරමින් ඉන්නවා. විශේෂයෙන් අපි ඒක අගය කරමින් මෙවැනි අකල් මරණයකට මේ වගේ වැදගත් වගකීම්, ඒ වගේ විශිෂ්ට සේවාවක් කරපු අපේ ඉන්දික සහෝදරයාට එහෙම නැත්නම් අපේ හිතවත් මන්ත්‍රීතුමාට මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම අද දවසේ රාජා සමරනායක මැතිතුමා විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ විශාල සේවාවක් කරපු අපි දන්න අපි කුමන දේශපාලන මතකෙ හිටියත් එතුවා බණ්ඩාරගම ප්‍රදේශය වෙනුවෙන් අපි පසුගිය කාලවලත් බණ්ඩාරගම ප්‍රදේශයේ ජනතාව එක්ක කතා කරද්දි එතුමාගේ නම සඳහන් වෙන ආකාරයට එතුමා විශේෂයෙන්ම ආසන නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඇවිල්ලා විශාල වැඩ කොටසක් ඒ ප්‍රදේශයට කරලා තිබෙනවා. අපි ඒකත් අගය කරමින් එතුමා අප අතරින් වෙන් වී තිබෙනවා. ඒ වගේම අබ්දුල් රසාක් මන්සූර් මන්ත්‍රීතුමා ඇමතුමා එතුමා කල්මුනේ මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරමින් විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට පමණක් නෙමේ අමාත්‍යවරයෙක් හැටියට මුලතිව් ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවකට විශාල සේවාවක් කරපු ගෞරවනීය මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් එතුමාගේ දැක්කපු සහ අපි අහපු විශේෂ ලක්ෂණය තමයි විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් විතරක් පෙනී හිටින්නේ නැතුව මුස්ලිම් සිංහල දමිළ සියලු ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු මහත්මයෙක් කියන එක මේලා මතක් කරමින් අපේ වීකී ඉන්දික මැතිතුමාගේ පවුලේ සියලු දෙනාට මගේ පෞද්ගලික ශෝකය වගේම විශේෂයෙන්ම මා නියෝජනය කරන කුරුණෑ දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවගේ සාතිශය සංවේගය මේ අවස්ථාවේදී පළ කරමින් වීකී ඉන්දික මැතිතුමාටත් ඒ වගේම රාජා සමරනායක මැතිතුමාටත් නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන්ම මන්සූර් මැතිතුමාට ස්වර්ගස්ථය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි මන්තුමා. ගරු ඩී.වී. චානක මන්තුමා.
බොහොම ස්තුතියි. අද විශේෂයෙන්ම ශෝක ප්‍රකාශය කිරීම සඳහා අභාප්‍රාප්ත ගරු සේනාරාජා සමරනායක මැතිතුමා, ඒ වගේම අබ්දුල් රසාත් මන්සූර් මැතිතුමා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු වීකේ ඉන්දික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ශෝක ප්‍රකාශ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳ මම පළමුවෙන්ම ස්තුති වෙනවා. අද විශේෂයෙන් මතක් කරන්න ඕන වීකේ ඉන්දික මන්ත්‍රීතුමත් එක්ක ඉතාමත් ළඟින් දේශපාලනය කරපු ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හදිසියේ විදේශගත වෙච්ච හින්දා එතුමගේ ශෝකයත් මම ප්‍රකාශ කරන්න කැමතියි. එතුමා ලංකාවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම එන්න තිබුණේ, හැබැයි විදේශගත වීම නිසා එතුමට එන්න බැරි වුණා. වීකේ ඉන්දික මැතිතුමත් මාත් දේශපාලනමය හඳුනා ගැනීම ඉතාමත් කෙටි කාලයක් වුණත් එතුමගේ ඉතිහාසය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ වගේ මුළු රටේම රන්නකුරෙන් ලියවිලා ඉවරයි. වීකේ ඉන්දික මැතිතුමාගේ අවමංගල්‍ය උත්සවයට ගියාම තමයි මන් දැනගත්තේ ඇත්තටම වීකේ ඉන්දික මැතිතුමාගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම එතුමා කොච්චර කීර්තිමත් ශිෂ්‍යයෙක් වශයෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපන ලැබුවා. මොකද ඉතාමත් කලාතුරකින් තමයි විද්‍යාලයක විදුහල්පතිවරයා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇවිල්ලා එතුමා පාසල තුල අරගල කරපු හැටි, පාසලේ කොහොමද තමන් ශිෂ්‍යයා තමන්ගේ යාළුවන් වෙනුවෙන් පෙනී සිටි ආකාරය ඉතාමත් මනාව පැහැදිලි කරා. ඉතාමත් කීර්තිමත් ශිෂ්‍යයෙක් වශයෙන් තමයි එතුමා රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබුණේ. ඒ වගේම වීකේ ඉන්දික නාමය, ඒ වගේම වීකේ නාමය හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොදන්න කෙනෙක් නැති තරම්. 1970 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමාලා ඒ වගේම රාජපක්ෂ වරුත් එක්ක දිගටම දේශපාලනය කරපු පවුලක් තමයි වීකේ පවුල්. වීකේ ධර්මසේන මැතිතුමා 1998 දකුණු පළාත් සභාවේ උපසභාපතිවරයා වශයෙන් පත් වෙනවා. ඒ වගේම භීෂණයක් තියෙද්දී ඉතාමත් අසීරු තත්වයක තියෙද්දී රට තුල දේශපාලනය කරන්න තත්වයකත් එතුමල්ල කවදාවත් පිටිපස්සට ගියේ නැහැ. ඒකට ප්‍රතිඵලයක් වශයෙන් 1989 එතුමගේ ගෙදර ඒ වගේම එතුමගේ ඉඩකඩම් කුඹුරු මේ සියලුම දේවල් ගිනිබත් කරලා විනාශ කරලා දාන. හැබැයි එහෙම කරා කියලා කවදාවත් වීකේ පවුල පිටිපස්සට ගියේ නැහැ. 1999 වෙනකොට වීකේ ඉන්දික මැතිතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් පළමුවරට පත් වෙනවා. ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් තුළ එතුමගේ දක්ෂතාවය නිසා 2001 වෙනකොට ධීවර කෘෂිකර්ම හා පශු සම්පත්
අමාත්‍යවරයා බවට පත් වෙන. ඒ වගේ ඉතාමත් සාර්ථකව දේශපාලනය කරන මැතිතුමා 2002 වර්ෂයේ වෙනකොට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත් වෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට කරපු සේවාව ඉතාමත් අනගිරියයි. විශේෂයෙන්ම රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නාමිකව රටේ ජාතික ක්‍රීඩාව වන මොහොතක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාව නංවන්න විශාල සේවාවක් කළ තියෙනවා. හැම තැනකම ගම් දෙක තුනකට තැනක අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා. රාත්‍රී කාලයේදී පවා වොලිබෝල් ක්‍රීඩාව ක්‍රීඩා කළ හැකි පරිදි වීකේ ඉන්දික මැතිතුමයි ක්‍රීඩාංගන ලබා දීලා ඒ තරුණයන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම 2008 වර්ෂයේත් එතුමා අමාත්‍යවරයෙක් වශයෙන් පත් වෙනවා. 2009 වර්ෂයේ පැවති දකුණු පළාත් සභාවේ පළවෙනි තැනට ඇවිල්ලා දකුණු පළාතේ වැඩිම ප්‍රතිශතය ලබා ගනිමින් එතුමා නැවත වරා අමාත්‍යවරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම 2010 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පළමුවෙන්ම පත් වෙන එතුමා මුල්කිරිගල ආසන සංවිධායකවරයා වශයෙන් පත් වෙනවා. මුල්කිරිගල ආසනය තුල සියලුම 70%-80%කට වැඩි පාරවල් ප්‍රමාණයක් කාපට් කරලා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරලා විදුලිය දීලා ඒ අවශ්‍ය ළමයින්ට රැකියා අවස්ථා ලබා දීලා ඉතාමත් මහඟු සේවාවක් කරලා තියෙනවා. ඒ වගේම එතුමා 2015 වර්ෂයේ වෙනකොට එතුමට ඕනතරම් අවස්ථාව තිබුණ ආණ්ඩු පක්ෂය සමග එකතු වෙන. හැබැයි කවදාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තනි කරේ නැහැ. ඇමතිකම් වලට තනතුරු වලට කවදාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තනි කරේ නැහැ. එතුමට ඕනම තරම් ආරාධනා ලැබුණා. හැබැයි කවදාවත් එතුමා තමන්ගේ පවුලේ ගෞරවය විනාශ කරගත්තේ නැහැ. හැමදාම රාජපක්ෂවරු ආරක්ෂා කරා. හැමදාම රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා තමයි අදටත් වීකේ නාමය හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මේ මුළු රටේම පුරාම පැතිර තියෙන්නේ. අද විශේෂයෙන් මම අවසාන වශයෙන් එතුමන්ගේ පවුලේ සියලුම දෙනාට ශෝකය ප්‍රකාශ කරන වගේම වීකේ ඉන්දික මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ වීකේ නාමය ඉදිරියට අරගෙන යන්න එතුමගේ සහෝදරයාද දේශපාලනේ ඉන්නවා. එතුමටත් මම සුබ පතනවා. තමන්ගේ සහෝදරයා කරපු ඒ රට වෙනුවෙන් ගම වෙනුවෙන් කරගෙන ගිහිපු වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ස්තුතියි.
කොමි ස්තුතියි. ගරු ලක්ෂ්මණ යාපා වේවර්ධන මහත්මයා.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුල සහ මේ රටට මහජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරපු මහජන නියෝජිතයන් 30 දෙනෙක් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මගේ ස්තුතිය මා පිරිනමන. විශේෂයෙන්ම වීකේ ඉන්දික මැතිතුමා මගේ පවුලේ ඥාතිවරයෙක්. ඒ වගේම ඔහු ගාලේ රිච්මන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලෙත් විශේෂයෙන්ම මා ඉගෙනගත්ත මහින්ද විද්‍යාලයේ සමග අපි ක්‍රීඩා තරඟ අවස්ථාවලදී නිතරම අපි එකටම කටයුතු කරපු අය. විශේෂයෙන්ම වීකේ ඉන්දික මහතා ගෙපියා ධර්මසේන මහතා අපේ පවුලේ ඥාතිවරයෙක් හැටියට, ඔහුගේ සොහොයුරිය හක්වන සරත්සේදර මැතිතුමා මගේ ඥාතිවරයා සමග විවාහ වුණාට පස්සේ අපි පෞද්ගලිකව මේ පවුල් එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති වුණා. වීකේ ඉන්දික මන්ත්‍රීවරයා හැටියට නෙවෙයි, ඉතාමත්ම නිහතමානී පුද්ගලෙක් හැටියට අපේ පවුල්වල අපි අඳුරගෙන හිටියා. විශේෂයෙන්ම ඔහු දේශපාලන කටයුතු කරේ ඔහුගේ පවුල් පසුබිමත් එක්ක. වීකේ ධර්මසේන මහතා ඉතාමත්ම ජනප්‍රිය විශේෂයෙන්ම ගම්සභා නියෝජිතයෙක් හැටියට, ඒ වගේම දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති හැටියට කටයුතු කළා. අපේ චානක මන්ත්‍රීතුමා සඳහන් කර වගේ 1989 මේ පවුලේ තියෙන දේපළ සම්පූර්ණම ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශයට පත් කරා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මාර්ගය, ඔහුගේ අදිෂ්ඨානය, ඒ ගමට කරන සේවය, හම්බන්තොට දිස්ත්‍රික්කයට කරපු සේවය වෙනසක් වුණේ නැහැ. වීකේ ඉන්දික මහතා විශේෂයෙන්ම දකුණු පළාත් සභාවේ තේරීපත් වෙලා 1990 ගණන්වල ඒ තේරිපත් වුණාට පස්සේ 89 දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරිපත් වුණාට පස්සේ 2001 වර්ෂයේ ධීවර හා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කළා. ඒ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලේ විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කෙත් මාතර දිස්ත්‍රික්කෙත් විශාල වැඩ කොටසක් කරා. ඊට පස්සේ 2002 වසරේ ක්‍රීඩා ඇමතිවරයා හැටියට පත් වුණා. ක්‍රීඩා ඇමතිවරයා හැටියටත් පළාතට විශිෂ්ට සේවාවක් කරා. ඔහු පත්තුණු වහාම ඇමතිවරයෙක් හැටියට පත් වෙලා පළාත් සභාවේ ඉවත් වෙන තුරු ඔහු ඇමතිවරයෙක් හැටියට කටයුතු කරේ. අවසානයේ අධ්‍යාපන හා සමුපකාර ඇමතිවරයා හැටියට කටයුතු කරා. ඒ ප්‍රදේශයට අපේ ප්‍රදේශයට විශාල සේවාවක් එතුමා කරා. ඒ වගේම 2010 ඇමතිවරදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා අපිත් සමග මේ පාර්ලිමේන්තුවේ 2015 වෙනකන් එතුමා කටයුතු කරා. ඒ කටයුතු කරන කාලෙත් ඉතාමත්ම නිහතමානීව සේවය කරපු කෙනෙක්. ඒ වගේම මිතුරන් අතර ඉතාමත්ම ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම ඔහු අසුරු කරන්න හැම දෙනා අතරම ඔහු ඉතාමත්ම හොඳින් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම නිවසේ කටයුතු වලදීත් මා පෞද්ගලිකව දන්නවා ඔහුට හොඳට කෑම වියන්න පුළුවන් රසට. ඒ වගේම ඔහුම තේක හදාගෙන බීපු කෙනෙක් උදේ නැගිටලා. ඒ වගේ එයාගේ තිබුණු නිහතමානිකම මේ පවුල් එක්ක කටයුතු කරනකොට මට හොඳට මතකයි. ඒ නිසා විශේෂයෙන්ම අපිට විශාල පාඩුවක් වයස අවුරුදු 51 ඔහු අභාවප්‍රාප්ත වුණේ. ඒ තරුණ වයසේදී ඔහුට එකම අඩුපාඩුව තිබුණේ ඔහු රෝගී තත්ත්වයන් පිළිබඳ කිසිම සැලකිල්ලකට ගත්තේ කෙනෙක් නෙවෙයි. නමුත් ඔහුගේ සේවය ඔහු ඉතාමත් ඉහළට කළා. මම හිතන්නේ ඔහුගේ අවමංගල උත්සවයට සහභාගි වූ ජනතාව අරගෙන බැලුවා. ඒ දින කීපය ඇතුළත ඒ ප්‍රදේශයේ කිසිම තැනකට ඒ වගේ සෙනගක් සහභාගි වුණේ නැහැ. ඒ නිසා මිතුරන් විශාල ප්‍රමාණයක් සහභාගි වුණා වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සහභාගි වුණා. ඉතින් ඒ එතුමාගේ සේවය අගය කරා. එතුමා නැතුණාට පස්සේ තමයි බොහෝ අය දැනගත්තේ මෙච්චර ජනප්‍රිය චරිතයක්ද මේ වීකේ ඉන්දික කියලා කියන්නේ. ඉතින් අද එතුමාගේ සොහොයුරෙක් ප්‍රාදේශ සභාවේ නියෝජ්‍ය සභාව හැටියට ඉන්නවා. ඒ නිසා පවුලේ ඥාතියෙක් හැටියට මම ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම දේශපාලනික වශයෙන්ුත් අපිට විශාල පාඩුවක්, විශේෂයෙන්ම නිහතමානී ඒ වගේම දූෂණයෙන් තොර දේශපාලනඥයෙක් හැටියට අපි දැක්කා. කිසිම තමන්ගේ දේපළ විනාශ කරගෙන දේශපාලනය කරපු පවුල්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඒක කීර්තිමත් ලෙස මතක් කරමින් වීකේ ඉන්දික අපේ ඥාතිවරයාට විශේෂයෙන්ම සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අද ඒ වගේම මේ අවස්ථාවේදී අපිට තවත් චරිත දෙකක් මේ පාර්ලිමේන්තුවේ ඉඳපු ඉතාමත් වැදගත් රාජා සමරනායක මැතිතුම. රාජා සමරනායක මැතිතුමත් සමගත් මම දේශපාලනය කළා තියෙනවා. රාජා සමරනායක මැතිතුමා විශේෂයෙන්ම ඉතාමත්ම හොඳ පවුලක උපත ලබලා ඉතාමත්ම කෘතස්ථ දේශපාලනඥයෙක් හැටියට කටයුතු කළා තියෙනවා. එතුමා බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මැතිවරණ කොට්ටාසයක්. නමුත් 1977 මැතිවරණය දිනුවා වගේම ජනමත විචාරණයත් ඒ වගේම ඒ අවස්ථාවේදී තිබිච්ච ජනාධිපති මැතිවරණය දෙකම බණ්ඩාරගම ආසනය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න කැපවීම වැඩ කරා. බණ්ඩාරගම ආසනය එක්සත් ජාතික පක්ෂයට දිනන්න පුළුවන් ආසනයක් නෙවෙයි. නමුත් එතුමාගේ තිබිච්ච ඒ කරපු සේවය නිවාස විසාර ප්‍රමාණයක් හැදුවා මම දන්නවා. එතුමා ඒ වගේම රාජ්‍ය අමතිවරයෙක් හැටියට හිටියා ඒ කාලේ මම දන්නවා. ඒ වගේම එතුමා විශාල වශයෙන් සංවර්ධනයේ ප්‍රදේශය කරා. ඒ ප්‍රදේශය සංවර්ධනය කරපු නිසා එතුමාට විශාල ගෞරවයක් තිබුණා. හැබැයි මම දන්නවා එක්සත් ජාතික පක්ෂය තුලින් සාධාරණයක් එතුමාට ඉෂ්ට වුණේ නැහැ. අවසාන කාලෙත් එක්කෝම වුණත් එතුමා කරපු සේවය ඒ ප්‍රදේශයේ ජනතාව අමතක කරන්න. ඒ නිසා එතුමා මේ අවස්ථාවේදී ඉතාමත්ම ගෞරවයෙන් මා සිහිපත් කරනවා. ඒ පවුල වෙනුවෙන් ඒ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම අද මන්සූර් හිටපු ඇමතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක පවත්වන අවස්ථාව. එතුමා විශේෂයෙන්ම කල්මුනේ ප්‍රදේශයේ නියෝජනය කරගෙන පාර්ලිමේන්තුවට පැමිණියේ. මමත් එතුමා දේශපාලන වශයෙන් මම දැන අඳිනගෙන හිටියා. විශේෂයෙන්ම 1977 පාර්ලිමේන්තුවට පත් වෙලා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වුණාම නැවත දිවුරුම් දුන්නා. ඊට පස්සේ 1994 වෙනකන් එතුමා විශේෂයෙන්ම ජයජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව කාලෙත් වෙළඳ ඇමති හැටියට හිටියා. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලෙත් වෙළඳ ඇමති හැටියට හිටියා. ඊටත් වඩා විශේෂයක් තියෙන්නේ ජාතිවාදී දේශපාලනයෙන් තොරව කටයුතු කරපු ඔහු ඒ කාලේ දේශපාලන පක්ෂ ගොඩනගපු හොඳ නායකයෙක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ගොඩනගපු නායකයෙක්, මුස්ලිම් ජනතාව අතරින් ආපු කෙනෙක්. ඉතින් ඔහු විශේෂයෙන්ම ඊට පස්සේ මට හම්බ වුණා. මම විදේශ රැකියා සුබසාධන හැටි ඇමති හැටියට කටයුතු කරන කාලේ එතුමා තානාපතිවරයෙක් හැටියට මට හම්බ වුණා. ඒ තානාපතිවරයෙක් හැටියට කටයුතු කරන කාලෙත් විශේෂයෙන්ම අපි විදේශ රැකියා සුබසාධන කටයුතු වලදී මම ක්වයිට් රාජ්‍යයට ගිහපු අවස්ථාවේ මට විශාල පිළිගැනීමක් තිබුණා. ඒ වගේම මම දින කීපයක් ඒ ගත කරන කාලේ එතුමාත් සමග ඒ සේවකයන්ගේ දුක සැප හොයන්න මම දින තුනක් එතුමාත් සමග කටයුතු කරපු වෙලාවේ එතුමා නිහතමානීව හිටපු ඇමතිවරයෙක් හැටියට නෙවෙයි, මම ඔහුට වඩා බොහොම බාල කෙනෙක්ගේ වෙලාවේ. ඉතින් ඔහු මාව ඉස්සරහට තියාගෙන ඔහු රට වෙනුවෙන් එක් කරපු සේවය මට හොඳට මතකයි. අපි ඒ කාලේ වෙනකොට විශාල වශයෙන් තාඩන පීඩන ගෘහ සේවිකාන්ට තිබුණු වෙලාවක ඔහු කැපවීමෙන් වැඩ කරපු ආකාරය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ඔහුගේ අභාවයත් විශේෂයෙන්ම අද දේශපාලනය කරන අපිට විශාල ආදර්ශමත් චරිත හැටියට මේවා අපි සලකනවා. ඒ නිසා ඔහුගේ ආගමේ හැටියට ඔහුටත් ඒ අදාළ තැනට යන්න වාසනා ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් මේ තිදෙනාම දේශපාලන වශයෙන් කීර්තිමත් තිදෙනෙක්. ඒ නිසා ඒ තිදෙනා පිළිබඳ සිහිපත් කරමින් අපේ ශෝකයේ පවුල් වලට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
පරමන්තුමා ළඟට ගරු හාරිස් ජිතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. இன்று எங்களுடைய கல்முனை தொகுதியின் பார்லமெண்ட் உறுப்பினராக கௌரவ அமைச்சராக இருந்து காலம் சென்ற எங்களுடைய கௌரவத்துக்குரிய மர்ஹூம் அல்ஹாஜ் ஏஆர் மன்சூர் அவர்களுடைய இந்த நினைவுரையில் பேச சில வார்த்தைகள் பேச விரும்புகின்றேன். கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று எங்களுடைய இந்த நாட்டில் இன ஐக்கியம் பற்றி பேசுகின்ற பொழுது அதற்கு சரியான பொருத்தமான ஒரு தலைவராக நாங்கள் கௌரவ ஏஆர் மன்சூர் அவர்களை குறிப்பிட முடியும். ஏனென்றால் கிழக்கிழங்கை அரசியலை பொறுத்தமட்டில் குறிப்பாக மூன்று படிமுறைகளாக அந்த அரசியல் பரிணாம வளர்ச்சி இருந்திருக்கின்றது. 1977-80களுக்கு முன்பு வடகிழக்கு தமிழ் தேசியத்தின் இரண்டரை கலந்து தமிழரசு கட்சி அல்லது தமிழ் விடுதலை கூட்டணி சார்பாக பார்லமெண்டத்துக்கு முஸ்லிம் பிரேமிகள் வருகின்ற ஒரு முறையும், 77களுக்கு பின்பு பெரும்பான்மை தேசிய கட்சியிலிருந்து வருகின்ற ஒரு முறையும், பின்பு முஸ்லிம் சமூகத்துக்குரிய கட்சிகளிலிருந்து பார்லமெண்ட பிரதிநிதிகளாக வருகின்ற ஒரு முறைமை இருந்தது. அந்த அடிப்படையில் 1970ஆம் ஆண்டு பார்லமெண்ட தேர்தலில் எங்களுடைய கௌரவ ஏஆர் மன்சூர் அவர்களுக்கு அந்த பார்லமெண்டத்துக்கு இலகுவாக பார்லமெண்டம் வரக்கூடிய வகையில் தமிழரசு கட்சி தந்தை செல்வநாயகம் அவர்கள் அவருடைய கட்சியில் போட்டியிடுமாறு வலியுறுத்திய பொழுதிலும் கௌரவ ஏஆர் மன்சூர் அவர்கள், மர்ஹூம் மன்சூர் அவர்கள், தான் ஒரு கொள்கைவாதி, தனக்கென்று ஒரு தேசிய நாடு சம்பந்தமான ஒரு பார்வை இருக்கின்றதென்ற அடிப்படையில் அந்த தேர்தலில் நிச்சயம் தமிழரசு கட்சியில் போட்டியிட்டால் தமிழ் மக்களுடைய கிட்டத்தட்ட 10,000 மேற்பட்ட வாக்குகளையும், அதே நேரம் முஸ்லிம் மக்களையும் வாக்குகளையும் பெறுகின்ற பொழுது இலகுவாக பார்லமெண்டம் வரக்கூடிய வாய்ப்பு இருந்தும் அதை தட்டி கழித்துவிட்டு ஐக்கிய தேசிய கட்சியின் வேட்பாளராக போட்டியிட்டு ஒரு சில நூறு வாக்குகளின் வித்தியாசத்தில் அவர் தோல்வியடைந்திருந்தார். இருந்தும் மீண்டும் 77ஆம் ஆண்டு ஜெயவர்த்தனா அவர்கள் ஜனாதிபதியாக இருந்த அந்த காலகட்டத்தில் 77 பொதுத்தேர்தலில் ஐக்கிய தேசிய கட்சி சார்பில் கல்முனை தொகுதியில் போட்டியிட்டு அமோக வெற்றியீட்டி யாழ் மாவட்ட அமைச்சராக இருந்து எங்களுடைய கல்முனை தொகுதியின் அபிவிருத்தியில் ஒரு புரட்சி ஏற்படுத்துகின்ற ஒரு காலமாக அவருடைய காலம் ஆரம்பமானது. அங்கிருக்கின்ற தமிழ் முஸ்லிம் மக்கள் மத்தியில் ஐக்கியத்தை ஏற்படுத்துவதற்காக தமிழ் பகுதிகளிலும் முஸ்லிம் பகுதியிலும் சமனான அபிவிருத்திகளை மர்ஹூம் மன்சூர் அவர்கள் ஏற்படுத்தியிருந்தார்கள். பாடசாலை கட்டிடங்கள், அதே போன்று ஆஸ்பத்திரிகள், வீதிகள், பூங்காக்கள், அதே போன்று பொது நூலகங்கள் என்று பல்தேவை கட்டிடத் தொகுதி, நீதிமன்ற கட்டிடத் தொகுதி, பொதுச்சந்தை என்று அவருடைய அந்த அபிவிருத்தி புரட்சி என்பது இன்றும் மக்களால் பேசப்படுகின்ற ஒரு விடயமாக இருக்கின்றது. அதிலும் தமிழ் பிரதேசத்தின் அபிவிருத்திக்காக மிக கடுமையான முறையில் ஒரு தமிழ் பாராளுமன்ற உறுப்பினரை விட அவர் மிக பெரிய அளவிலான அபிவிருத்தியை மேற்கொண்டிருக்கின்றார். அதனை கல்முனை தொகுதியிலுள்ள மக்கள், தமிழ் மக்கள் விசேடமாக மறுக்க முடியாது. குறிப்பாக அவர் அபிவிருத்தி மட்டுமல்ல, அங்கிருக்கின்ற பல்லாயிரக்கணக்கான தமிழ் மக்களுக்கு தொழில்வாய்ப்புகளை வழங்கியிருந்தார், அதனையும் நாங்கள் மறக்க முடியாது. அவ்வாறு ஒரு இன ஐக்கியத்துக்காக ஒரு பாடுபட்ட ஒரு பெரும் மனிதராக மர்ஹூம் ஏஆர்எம் மன்சூர் அவர்கள் அந்த பிரதேசத்தின் ஒரு தலைமகனாக தலைவராக மிளந்தார். அது மட்டுமல்லாமல் அவர் அந்த பிராந்தியத்தை அதற்கு முன்பு குடிகொண்டிருந்த லஞ்சம் ஊழல் சம்பந்தமாக பொதுமக்கள் மத்தியில் பாராளுமன்ற உறுப்பினர் என்றால் பணம் கொடுத்து தொழில் எடுக்க முடியும், பணம் கொடுத்து வேலை செய்ய வேண்டும் என்ற அந்த ஒரு கலாச்சாரத்தை முற்றாக ஒழித்து கட்டிய ஒரு புரட்சிவாதியாக நாங்கள் அவரை பார்க்கின்றோம். அவருடைய அந்த ஆயிரக்கணக்கான தொழில்களை எந்தவித ஒரு சதமும் லஞ்சமாக பெறாமல் ஒரு உதாரண புருஷராக அந்த பிராந்தியத்தின் ஒரு தலைவராக சௌரவ் மன்சூர் அவர்கள் அந்த தொழில் வாய்ப்புகளை வழங்கி அந்த பிரதேசத்தின் மக்களுக்கு பெரும் சேவையாற்றி இருக்கின்றார். அதே போன்றுதான் அவர் இன்று அவர் எமது பிராந்தியத்தில் குறிப்பாக எங்களுடைய தலைவர் ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸ் தலைவர் அஷ்ரப் அவர்கள் இருந்த பொழுது அவருடைய காலத்தில் முஸ்லிம் விடுதலை போராட்டத்தில் தன்னை ஈடுபடுத்தி இந்த முஸ்லிம் சமூகத்தின் விடுதலைக்காக தலைவர் அஷ்ரப்புடன் பயணிக்க வேண்டும் என்று அவர் தன்னுடைய சிந்தனையை அவர் ஏற்படுத்திய பொழுது அது மிகப்பெரிய ஒரு வெற்றியை எங்களுடைய முஸ்லிம் சமூகத்தில் ஏற்படுத்தியது. குறிப்பாக அவர் இந்த பிராந்தியத்தில் தலைவர் அஷ்ரப்புடைய கொள்கையில் முஸ்லிம் சமூகம் பயணிக்க வேண்டும் என்பதற்காக அவர் தலைவர் அஷ்ரப் 2000 ஆண்டு மரணிப்பதற்கு முன்பு எங்களுடைய மர்ஹூம் அஷ்ரப் அவர்கள் மர்ஹூம் மன்சூர் அவர்கள் மர்ஹூம் அஷ்ரப்புடன் இணைந்து தன்னுடைய அரசியல் பயணத்தை மேற்கொள்ள வேண்டும் என்று தீர்மானித்தமானது முஸ்லிம் சமூகத்தில் பெரும் வரவேற்பை பெற்றது என்பதை நாங்கள் கூறிக்கொள்ள முடியும். அது மட்டுமல்லாமல் அந்த முடிவானது அந்த முடிவு தலைவர் அவர்களுக்கும் முஸ்லிம் காங்கிரசுக்கும் பெரும் சக்தியை மாற்றியது என்பதை நாங்கள் மறந்துவிட முடியாது. எனவேதான் இந்த அந்த பயணத்தோடு அவர் 2001 ஆம் ஆண்டு தலைவர் மரணித்த பின்பு வந்த முதல் தேர்தலில் நான் கல்முனை தொகுதியில் போட்டியிட்ட பொழுது நான் ஒரு இளைஞராக இருந்த பொழுது அவர் மர்ஹூம் மன்சூர் அவர்கள் என்னை அழைத்து என்னுடைய அந்த பாராளுமன்ற வெற்றிக்காக அவர் பல ஆலோசனைகளை வழங்கி பிரச்சாரங்களில் கலந்து கொண்டு ஒரு தந்தை போன்று எங்களை அன்று வழிநடாத்தி என்னை முழுமையான ஒரு வெற்றிக்காக அவர் பாடுபட்டதை நாம் மறந்துவிட முடியாது. அதே போன்று கல்முனை பிராந்தியத்தில் அவர் சரியான தலைமைகளை உள்ளூர் தலைமைகளை அடையாளப்படுத்த வேண்டும், குறிப்பாக கல்முனை மொய்தீன் ஜும்மா பெரிய பள்ளிவாசல் நிர்வாகம் சரியான ஒரு நேர்மையான தலைமைத்துவத்தில் இருக்க வேண்டும் என்பதற்காக என்னுடைய தந்தை மர்ஹூம் ஹபீப் முகமது ஆஜியார் அவர்களை வீடு வந்து சேர்ந்து அவர் அந்த தலைமை பதவியை ஏற்று சரியான ஒரு தலைமைத்துவத்தை பள்ளிவாசல் கொடுக்க வேண்டும் என்று விரும்பி அதை செய்தவர் என்பதை நான் இந்த இடத்தை சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஏனென்றால் அவரிடம் நேர்மையானவர்கள்தான் அவரின் பக்கத்தில் இருக்க முடியும். லஞ்சம் ஊழலுக்கு பேர் பெற்றவர்கள் இருக்கவே முடியாது என்பதை தைரியமாக திடமாக இந்த நாட்டுக்கு உணர்த்தியவர். அது மட்டுமல்லாமல் யாழ் மாவட்ட அமைச்சராக, முல்லைத்தீவு மாவட்ட அமைச்சராக இருந்து வடமாகாண மக்களுக்காக பெரும் சேவையாற்றியிருக்கின்றார். ஏன், அவர் 89ஆம் ஆண்டு பிரசிடன்ட் பிரேமதாச அவருடைய காலத்தில் வர்த்தக வாணிப கப்பத்துறை அமைச்சராக இருந்து இந்த நாட்டில் இந்த பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கு ஒரு முதுகெலும்பாக கொழும்பு துறைமுகம் லாபத்தில் அடைவதற்காக அவர் ஆற்றிய அந்த சேவையினை நாங்கள் நாடு ரீதியாக பார்க்கின்ற பொழுது நாங்கள் பெருமையடைகின்றோம். கல்முனை மகன் ஒருவன் இந்த நாட்டின் பொருளாதாரத்துக்கு ஒரு முதுகெலும்பை ஏற்படுத்துவதற்கு சேவையாற்றி இருக்கின்றார் என்பது பொன்னெழுத்துக்களால் பொறிக்க வேண்டிய ஒரு விடயமாகும். இவ்வாறு அவர் ஆற்றிய சேவையினை இன்று நாங்கள் மறக்க முடியாது. அவர் அந்த நாட்டின் இன ஐக்கியத்துக்காக அவருடைய அந்த பார்வை, அவருடைய அந்த அழைப்பு இன்று தமிழ் தேசிய கூட்டமைப்பின் தலைமைகளால் இன்று அது ஏன் பார்க்க முடியாது என்பதுதான் எங்களுடைய கவலை. ஒரு முஸ்லீம் மகன் கல்முனையில் இருந்து தமிழ் பிரதேசத்தின் அபிவிருத்திக்காக, தமிழ் பிரதேசங்களுடைய அத்தனை விடயத்தையும் தன்னுடைய மக்கள் போன்று நடாத்திய அந்த மகன், அந்த வழிகாட்டுகளை செய்த பூமியில் இன்று தமிழ் தேசிய கூட்டமைப்பின் தலைமைகள் தாங்கள் தமிழ் பகுதி என்றும் முஸ்லிம் பகுதி என்றும் பிரிய வேண்டும் என்று முக்கிய தலைமைகள் பேசுவது மிக கவலைக்குரிய ஒரு விடயம். இதனை ஒரு வேறொரு பிரதேசத்தில், வேறொரு பாராளுமன்ற பிரதித்துவம் வழங்கிய ஒரு பிரதேசத்தில் இவ்வாறு தமிழ் தேசிய கூட்டமைப்பின் தலைமைகள் அதை செய்திருந்தால் நாங்கள் பொறுத்திருக்க முடியும். மர்ஹூம் மன்சூர் என்ற மாமனிதர், ஒரு தமிழ் மக்களின் ஒரு சேவகனாக இருந்த அந்த மண்ணின், அந்த மன்சூர் அவர்களின் மண்ணில் இந்த பிரிவினைவாதம் ஏற்படுத்தப்பட்டிருப்பது மிகவும் கவலைக்குரிய விடயம். எனவேதான் இந்த மர்ஹூம் மன்சூர் அவர்களுக்கு மரியாதை செய்ய தமிழ் தலைமையில் முடியும் என்றால் கல்முனை விடயத்தில் பரஸ்பரம் ஒரு விட்டுக் கொடுப்புடன் முஸ்லிம் சமூகத்துடன் இணைந்து வாழ்வதற்கு வரவேண்டும் என்று இந்த இடத்தில் அழைப்பு விடுக்கின்றேன். அதே நேரம் இப்பொழுது அவருடைய மனைவி, அவருடைய எங்களுடைய மேடம் சுவரா மேடம் அவர்கள் இந்த சபையில் இருக்கின்றார்கள். அதே அவர் நான் சிறு வயதில் இருந்த பொழுது அவருக்கென்று எங்களுடைய கல்முனை பிராந்தியத்தில் மிகப்பெரிய ஒரு மரியாதை. மேடம் சுவரா என்கின்ற பொழுது சிறு பிள்ளைகள் கூட இலகுவாக சென்று சந்தித்து ஆதரித்து மேடம் மேடம் என்று அன்பாக அந்த எங்களுடைய மொழி வழக்கில் மேடம் என்ற ஒரு பெரும் கதாபாத்திரத்தை பெற்ற அந்த மேடம் சுவரா அவர்கள் இன்றும் அவர்கள் நீடுடி வாழ வேண்டும். அவர் எங்களுடைய மன்சூர் அவர்களுக்கு பக்கபலமாக இருந்து அந்த மனிதனுடைய அரசியல் வாழ்க்கைக்கு மிகப்பெரிய அச்சாணியாக இருந்தது என்பதை குறிப்பிடவும் வேண்டும். அதே அவருடைய புத்திரர் ரஹ்மத் மன்சூர் அவர்கள் இப்பொழுது இந்த கடந்த உள்ளூராட்சி தேர்தலில் முதன் முதலாக அரசியலில் காலடி வைத்திருக்கின்றார். அவர் தந்தையை போன்று மிக இரக்க சுபாவம் உள்ள பண்பான ஒரு மனிதராக இருக்கின்ற அவர் இந்த அரசியலில் மிக தீச்சனையத்துடன், தந்தை போன்று சேவை மனப்பான்மையுடன் மக்களை அரவணைக்கின்ற அவர், எப்படி அவ்வாறு அவருடைய தந்தை என்னை அரவணைத்து பாராளுமன்ற உறுப்பினராக ஆக்கினாரோ அதே போன்று சௌரவ் ரஹ்மத் மன்சூர் அவர்களை அரவணைத்து அடுத்தடுத்த அரசியல் வளர்ச்சிக்கு பக்கபலமாக இருக்க வேண்டிய பொறுப்பும் கடமையும் எனக்கு இருக்கின்றது. அதனை நிச்சயமாக நான் செய்வேன் என்று கூறி, அதே போன்று அவருடைய பிள்ளைகள் எங்களுடைய மர்ஹூம் மன்சூர் அவருடைய பிள்ளைகளாக இருக்கின்ற சௌரி மரீனா, அதே போன்று ஏனைய பேர பிள்ளைகள், அவருடைய உறவினர்கள் இங்கு வருகை தந்திருக்கின்றார்கள். அவர்கள் எல்லோருக்கும் இந்த இடத்தில் நாமூட்டியவனாக, குறிப்பாக எங்களுடைய மண்ணின் மைந்தன் தலைவர் மர்ஹூம் மன்சூர் அவர்கள் காலத்தால் மறக்க முடியாதவர். அவருடைய அந்த சேவை என்றென்றும் இந்த உலகத்தில் பேசப்படும். அவர் ஒரு உதாரண புருஷ ஒரு ரோல் மாடலாக இருந்து இன்று மறைந்திருக்கின்றார். அவரை இந்த நாடும் எங்கள் மண்ணும் என்றென்றும் ஞாபகப்படுத்தும் என்று கூறி விடைபெறுகின்றேன். நன்றி.
கரு அக்ரமாத்துமா.
இட்ஸ் கஸ்டமரி ஃபார் த பிரைம் மினிஸ்டர் டு சே த ஓபனிங் வேர்ட்ஸ் டியூரிங் அ வோட் ஆஃப் கண்டோலன்சஸ். அன்ஃபார்ச்சுனேட்லி ஐ வாஸ் ஹெல்ட் அப் எல்ஸ்வேர் and I could come now only as we are winding up. I would like to say a few words of Honorable ARM Mansoor. I don't want to, I may not speak at length because I think Honorable Haris has said a lot of things that had been said about him. Honorable Mansoor, like me, was a lawyer, but he was far more senior to me. I got to know him when he became a UNP organizer for Kalmune, and I was the organizer for Kalaniya and then for Biyagama. Both of us got resounding victories in 1977 general election, and we came to parliament thereafter. And our association lasted through those years when we were members of the government. He was responsible for the development of Kalmune. It's a Mr. Mansoor who started the development of Kalmune. Kalmune was a smaller town, and without his intervention, it certainly wouldn't have developed at this rate. Mr. Mansoor also had a difficult task when the ethnic conflict broke out, especially in 83, and it spread certainly to the eastern province. He held the area and didn't allow any interruption of work due to terrorist activity. Mansoor himself started off as a district minister, and he functioned as a district minister, coming in as the trade minister under President Premadasa. He was very conscious of the development of trade, of the exports, and he certainly made his own contribution during that field. Honorable Mansoor was also one of those who take part in debates. He was a very, very frequent speaker. He was well-read. And I must say, he made a lasting contribution both to the Kalmune area, and also the contribution he's made in this house as a member has to be remembered. I remember the times that he used to come and request me for buildings, for the Kalmune school buildings of Kalmune electorates, for teachers, and the improvement of education. That was foremost in his mind. I remember going down to Kalmune with him for some of those openings and coming back in the night to stay at Galloya at Ampari. Those are very, very enjoyable trips, not only because of the school functions, but I got to know the area quite well. So we kept in touch with Mr. Mansoor even after he ceased to be a member of parliament. He was very active in the affairs of UNP, giving us support. Unfortunately, at the end of he passed away and deprived us of that wise counsel we had when he was in retirement. So Mr. Mansoor will be remembered by the people of Kalmune and the people of that area, because he stood out. He gave leadership in a very, very difficult times, both security-wise and politically. And he balanced it out. He must be remembered. I still remember him the day he became an MP and came down to Sirikota for the first meetings. The time that we came to the old parliament, the time we have come here. So his achievements are many. And I don't want to take more of the time, but I wish to join in the condolences paid to the late Mr. Mansoor. Raja Samaranayaka Ammathumat Mamat Mansoor Ammathuma Samagat Ekdastamse Hattahate Parliamentary Atulluri. Etuma Sangvidayaka Hatiyata Bandaragama Etuma Danagena Hitiya. Etuma Neethigne Panaduru Usavi Kalutara Usavi Tamai Etuma E Weda Katutu Kale. Etuma Mehata Paminiyen Passe Daksha Pasupela Mantriwarayak Hatiyata Kriya Kara. E Pradeshe Diyunuwata Etuma Piyawara Gannawa Karagatta. Mata Matakai Etuma උදාගම් ව්‍යාපාර ගණනාවකින් නිවාස ඇති කරා, පාරවල් දියුණු කරා, බණ්ඩාරගමට විශාල සංවර්ධනයක් පළවෙන් ලබලා දුන්නේ රාජ සමරනායක මැතිතුමා කියලා මම කියන්න කැමතියි. ඊට පසුව එතුමාට විශේෂයෙන්ම අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට තේ එතුමාටත් ලැබුණ ඇමතිකමක් විශේෂයෙන්ම අපනායන සංවර්ධන ඇමතිකම. ඒ නිසා ඒ ප්‍රදේශවල අපනයන දුර්ගණ ඒ කාලේ තමයි අපි ඇඟලුම් කර්මාන්ශාලාව 200 ආරම්භ කරේ අපනායන ආරම්භුනේ කාලේ. එතුම ඇමති හැටියට නිශ්ශබ්දව ඒ අපනායන වර්ධනයට විශාල සේවයක් කර බවට මම කියන්න කැමතියි. මම ඒ කාලේ කර්මාන්ත ඇමති හැටියට ක්‍රියා කරේ. මම දන්නවා අපනායන ඇතිකරන්න එතුමා ඒ අංශයේ විශාල උනන්දුවක් අරගත්තගෙන. ඒ උනන්දුව ගත්තා වාගේ එතුමාට බණ්ඩාරගම අමතක වුණේ නැහැ. බණ්ඩාරගම තමන්ගේ ගෙදර ඉඳගෙන තමයි ඒ ජනතාව මුණ ගැහුනේ. තමන් මුණ ගැහෙන්න ආවේ ඒ හැම එක්කෙනාට පුළුවන් විදියට ප්‍රශ්න විසඳලා ආපහු. ඒ ප්‍රදේශයේ ජනතාවත් ඒ වගේම රාජ්‍ය සම්මන්ත්‍රණායක ඇමතිතුමාව මතක් කරනවා. එතුමා එක්ක හිටියේ දේශපාලනයෙන් පසුවත් එතුමා මුණ ගැහෙන්න, එතුමා අපේ වැඩ කටයුතු කරන්න, අපේ ඡන්ද කීපයකටම සංවිධායක තරතුර අරගෙන දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු සංවිධානය කළා. අන්තිම කාලේ එතුමා ටිකක් අසනීපෙන් හිටියේ. ඒත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමා මේ විගහටම අපි අතරෙන් වෙන් වෙයි කියලා. ඒ වගේම එතුමා මේ ප්‍රදේශයේ පන්සල් විහාරවලට විශාල සේවයක් කළා. මට මතකයි එතුමායි එතුමාගේ ප්‍රදේශයේ මුස්ලිම් ගම්මාන කීපයක් තිබුණා. එයා එතුමා කෙරෙහි විශාල භක්තියක් තිබුණා. එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ක්‍රියා කරපු එක ගැන. ඉතින් රාජ සමරනායක ඇමතිතුමා ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඒත් මම එතුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉන්දික මන්ත්‍රීතුමා මම කෙටි කාලයක් දැනගෙන හිටියේ මේ පාර්ලිමේන්තුවේ හිටියද්දි. මම එක පැත්තක එතුමා හිටියේ අනිත් පැත්තේ ආණ්ඩු පක්ෂයේ හිටියා. එතුමාගේ එදා විශේෂයෙන්ම අවධානය යොමු වුණේ තමන්ගේ කොට්ටාසය දිහා. ඒක දියුණු කිරීම දිහා. අනික් අතට තමන්ගේ නායකින් ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න කියලා හැම වෙලෙම එතුමා ඉදිරියට ආවා. ඒ ඉන්දික මන්තුමා ඒ ඉන්න කාලෙදී පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන චරිතයක්. අපිට ලේසියෙන් ඉන්දික මන්ත්‍රීතුමා අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි අතරත් වචන හුවමාරු බොහෝ අවස්ථාවෙදී සිදුුනේ නිසා. ඉතින් එතුමාටත් මේ අවස්ථාවේදී අපි නිවන් සැප ප්‍රාර්ථනා කරනවා. මන්සූර් මහත්මයාටත් අපේ රාජ සමනායක මහත්මයාගෙත් ඉන්දික මහත්මයාගෙත් පවුලේ සියලු දෙනාටම අපේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මලිත් ජයතිලක මහත්මයා.
ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවේ හිටපු ගරු මන්ත්‍රීතුමන්ලා 3 දෙනෙක්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම බණ්ඩාරගම මහජන මන්ත්‍රීතුමාවරයා හැටියට කටයුතු කළ රාජා සමරනායක ගරු මන්ත්‍රීතුමාගේ අභාවය සම්බන්ධයෙන් වචන කීපයක් මූලික වශයෙන් කතා අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාජා සමරනායක මැතිතුමා 1977 සිට 1994 දක්වා බණ්ඩාරගම මහජන මන්ත්‍රීවරයා හැටියට කටයුතු කළා. එතුමා මං හිතන්නේ 1972 තමයි ඩඩ්ලි සේනානායක මැතිතුමා යටතේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවට පත්වන්නේ. එතැන් සිට මුළු බණ්ඩාරගම මැතිවරණ කොට්ටාෂයේ පුරා ගමින් ගමට හැම ගමකටම එතුමා පයින් ගිය බවට අපිට අසා දැනගන්න ලැබුණා. විශේෂයෙන් මම ඒ බණ්ඩාරම ගම්වාසියෙක් හැටියට ඒ 1977 මහා මැතිවරණයෙන් එතුමාට වැඩි ඡන්ද 8000කින් එක්සත් ජාතික පක්ෂයේ බණ්ඩාරගම මැතිවරණ කොට්ටාෂයේ ජයග්‍රහණය කරන්න ලැබුණා. මම අද බණ්ඩාරගම ප්‍රදේශවාසියෙක් හැටියට ගරු රාජ සමරනායක හිටපු මන්ත්‍රීතුමා ඇමතිතුමා සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ පක්ෂ දෙකක. මම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් එතුමා නියෝජනය කළේ
ඔඩර් ප්ලීස් ඔඩර් ප්ලීස් ගරු කතානායකතුමනි.
එම හිටියේ අභාවප්‍රාප්ත වූ අපේ හිටපු අමාත්‍ය බණ්ඩාරම හිටපු මහජන මන්ත්‍රී ගරු රාජා සමරනායක මැතිතුමා සම්බන්ධයෙන් එතුමා 1977 ජයග්‍රහණයෙන් පස්සේ බණ්ඩාරගම ඒ ප්‍රදේශයට ඒ මැතිවරණ කොට්ටාෂයට විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් ගෙන ආ මන්ත්‍රීවරයා හැටියට අද දවසෙත් ඒ බණ්ඩාරම ප්‍රදේශයේ සියලු ජනතාව අතර පක්ෂ ආගම් ભેදයෙන් තොරව සියලු දෙනාම එකලෙස පිළිගන්නවා බණ්ඩාරගමට නූතන සංවර්ධනය ගෙන පළමු මන්ත්‍රීවරයා ගරු රාජා සමරනායක ඇමතිතුමා කියන එක. විශේෂයෙන්ම 1936 ජූලි මාසේ 25 වෙනිදා තමයි එතුමා මෙලව ඉපදිලා තියෙන්නේ. ඒ අනුව කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ රාජා සමරනායක මැතිතුමා 1964 දී නීති විද්‍යාලයට ඇතුල් වෙලා 1972 දී නීතිඥයෙක් හැටියට කටයුතු කරන්න පටන් අරගෙන තියෙන්නේ. මම හිතන්නේ 1967 තමයි ඔහු නීතිඥෙක්වරයෙක් හැටියට කටයුතු කරන්න ආරම්භ කළා තියෙන්නේ. 2017 අවුරුද්දේදී එතුමා තමන්ගේ නීතිඥ දිවියට අවුරුදු 50ක් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් හොරණ උසාවියේ අධිකරණ සංකීර්ණයේදී විශේෂ උත්සවයක් පැවැත්වුවා එතුමාට ඒ කෘතගුණ දැක්වීම සඳහා. මම කියමින් හිටියේ බණ්ඩාරගම ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙන ආ මහජන නියෝජිතයා රාජා සමරනායක මැතිතුමා හැටියට බණ්ඩාරගම ප්‍රදේශයේ අවිවාදයෙන් පිළිගනු ලබනවා. එතුමාගේ බිරිඳ ලලිතා ජයවර්ධන මැතිනිය මං හිතන්නේ එතුමාට කලින් මිය ගියා ඒ මහත්මිය. 1994 එතුමා දේශපාලන වශයෙන් යම්කිසි පසුබෑමක් ලබා ගත්තත් ඉන් පසුවත් දිගටම බණ්ඩාරගම ප්‍රදේශයේ මහජනතාව සමග එතුමා කටයුතු කළා. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරපු අවුරුදු 17 පුරාම මම පෞද්ගලිකව ගත්තොත් පාසල් ශිෂ්‍යෙක් පමණයි. අපි අපේ ප්‍රදේශවලට විදුලිය මුලින්ම ලබා දුන්නේ එතුමා. මගේ නිවසට පවා විදුලිය ලබා ගන්න හැකි වුණේ එතුමාගේ ඒ මැදිහත් වීම තුළ. මං හිතන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ අද පවා ප්‍රසිද්ධම කාරණය තමයි බණ්ඩාරගම ඒ අතුරු මාර්ග සියල්ලම පුළුල් කරේ රාජා සමරනායක මැතිතුමා. ඒ වගේම ඒ අතුරු මාර්ගවලට විදුලිය ලබා දීම, තාර දැමීම සියලු කටයුතු අදටත් මේ ප්‍රදේශයේ සියලු ජනතාව කුමන පාට පක්ෂ වලට බෙදිලා තිබුණත් රාජා සමරනායක මැතිතුමා සම්බන්ධයෙන් කතා කරන්නේ බොහොම අභිමානයෙන්. බණ්ඩාරගම අපි කුඩා කාලයේදී නගරයක් තිබුණේ නැහැ. ඒ නගරය 1977 පස්සේ තමයි එතුමා පුළුල් කරන්න ගත්තේ. මං හිතන්නේ බණ්ඩාරගමට රජයේ ආයතන සියල්ලම පැමිණියේ එතුමාගේ ඒ අවුරුදු 17 කාලය තුළ. බණ්ඩාරගම අද ක්‍රියාත්මක වන ජාතික පාසල ආරම්භ කරේ එතුමා. බණ්ඩාරගමට මහජන බැංකුවක්, ලංකා බැංකුවක් ගෙනාවේ එතුමා. ඒ ආකාරයෙන් දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන් ගරු කථානායකතුමනි. මම හිතන්නේ 2017 අවුරුද්දේ එතුමා වෙනුවෙන් උපහාර උත්සවයක් පැවතුණා. ඒ උපහාර උත්සවයටත් ඔබතුමත් ගරු ජනාධිපතිතුමා සමග සහභාගී වුණා. ඉතින් බණ්ඩාරගම ප්‍රදේශවාසියෙක් හැටියට මම විශේෂයෙන්ම මේ ගරු රාජා සමරනායක මැතිතුමා බණ්ඩාරගම ප්‍රදේශයට ඒ කළ මෙහෙය පිළිබඳව බොහොම ගෞරවෙන් කතා කරනවා. ඒ එක්කම එතුමා ඒ දේශපාලනයෙන් විශ්‍රාම ගිය අවස්ථාවේ 1994 පස්සේ නැවත එතුමාට කුරුපුරුදු නීතිවිඥ වෘතියට එළඹියා. මම හිතන්නේ හොරණ සහ පානදුරු සාවිවල එතුමා 1994 පස්සේ ඒ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කර අවුරුදු 17කට පස්සේ 1967 ආරම්භ කරපු නීතිඥ වෘත්තිය 2017 අවුරුද්දේදී අතිගරු ජනාධිපතිතුමා විසින් එතුමාව ජනාධිපති නීතිඥ තනතුරකට පත් කරනු ලැබුවා. ඒ අනුව මම හිතන්නේ ජන තමන්ට ලැබුණු ජනතා නියෝජිතත්වය උපරිම ආකාරයෙන් තමන්ගේ ජනතාවට ලබා දුන්න ජනතා නියෝජිතෙක් හැටියට ගරු රාජා සමරනායක මැතිතුමාව අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. මම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න එතුමාගේ පවුලේ සියලු දෙනාට ශෝකය ප්‍රකාශ කරන අතරම ගරු රාජා සමරනායක මැතිතුමාට අපි අදහන බුද්ධ ධර්මය අනුව නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහොමත් ස්තුතියි.
ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා.
ගරු කථානායකතුමනි, අරු මන්ත්‍රීතුමල්ලා කිහිප දෙනෙක් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනාවේ සභාව හමු ඉදිරිපත් කරන මොහොතේදී ඒ සියලු දෙනා පිළිබඳවම එතුමාලා කරපු සේවය පිළිබඳව අපේ සභාවේ සිහිපත් කරමින් ඒ වගේම එතුමාලාගේ අභාවයන් පිළිබඳව ශෝක යෝජනා ඉදිරිපත් කරන වෙලාවේදී ශෝක යෝජනාවන්ට දායක වෙමින් විශේෂයෙන්ම දීර්ඝ කාලයක් අපි ආශ්‍රය කරපු ඉතාම හිතවත් මිත්‍රයෙකු හැටියට ඒ වගේම විශිෂ්ට සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු හැටියට අපි ආශ්‍රය කරපු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීකේ ඉන්දික මැතිතුමන් පිළිබඳව වචන කිහිපයක් විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට සතුටුයි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ පාසල් මිත්‍රයෙකු හැටියට මා ඉගෙනගත්තු ගාල්ල රිච්මන් විද්‍යාලයේම අපේ සමකාලීන මිත්‍රයෙකු හැටියට සහෝදරයෙකු හැටියට අධ්‍යාපනය හදාරපු ඉන්දික මැතිතුමන් පාසල් අවධියේ සිටම ඉතාම ඉහළ මට්ටමේ සමාජ ක්‍රියාකාරීත්වයක් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වපු සහෝදරයෙකු බව මම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. පාසලේදී එතුමා විවිධ කටයුතු වලට දායකත්වය ලබා දෙමින් ක්‍රීඩා අංශෙන් ඉතාම ඉහළට යමින් පාසල් මට්ටමේදී විතරක් නෙවෙයි කලාප මට්ටමේදී පළාත් මට්ටමේදී ඉතාම ඉහළ ක්‍රීඩකයෙකු හැටියට දක්ෂතා පෙන්වමින් කටයුතු කළා. ඒ වගේම පාසලේ ශිෂ්‍ය නායකයෙකු හැටියට පාසල් ඉගෙනගත්තු සහෝදර ශිෂ්‍යයින්ගේ ඉතාම ගෞරවාදරයට ලක්වෙමින් ඉතාම හොඳ පාසල් ජීවිතයක් එතුමා ගත කළා. ඊට පසුව එතුමා තමුන්ගේ ගම් ප්‍රදේශයට ගිහිල්ලා තමුන්ගේ ඒ පවුලට සහජයෙන් උරුම වෙලා තිබිච්ච සමාජ දේශපාලන ව්‍යාපාරයේ සියාදරණීය පියාණන් සහ සහෝදරයන් සමග කටයුතු කරන්න පටන් ගත්තා. අපි දන්නවා 1989 දශකයේ අවසන් වන විට මේ රටේ පැවතුණු තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම දකුණු පළාතේ ඉතා ඈත ගම් ප්‍රදේශයක් වෙච්ච හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල ඉතාම නරක සමාජ භීෂණයක් ඇතිරෙමින් තිබුණා. ඒ භීෂණකාරී වාතාවරණයේදී තමුන් ඇදහූ දේශපාලන දහම නිවැරදියයි කියලා සිතට අරගෙන ඒ පවුලේ සියලු දෙනෙක්ම පෙන්දික මැතිතුමා ඒ වගේ මෙතුමන්ගේ ආදරණීය පියාණන් මෑණියන් ඇතුළු සෑම කෙනෙක්ම සහෝදරවරුන් තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටින්නට මෙරටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මැතිවරණවලට අභියෝග මැද මුහුණ දෙමින් ඒ ත්‍රස්තවාදී ව්‍යායාමයට ඒ නැගුණු ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් දේශපාලන කටයුතු වල නිරත වුණා. එසේ ඒ ආදරණීය පියාණන් වීකේ ධර්මසේන මැතිතුමන් මීට කලකට ඉහත අපාතයෙන් වෙන් වෙච්ච එතුමන් දකුණු පළාත් සභාව නියෝජනය කරා නියෝජ්‍ය සභාපතිවරයා හැටියට එතුමන්ගේ අභාවයෙන් පසුව වීකේ ඉන්දික මැතිතුමා දේශපාලන ප්‍රවිෂ්ඨ වෙලා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකු හැටියට මාහැඟි මෙහෙවරක් ඉෂ්ට කළ බව අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් සිටින කාලෙත් ඊට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙච්ච කාලය ඇතුළු දීර්ඝ දේශපාලන ජීවිතය තුළ සියාදරණීය පියාණන්ගේ මෑණියන්ගේ ගරුත්වය ඒ පවුල් පසුබිම්වල ගරුත්වය ඉතාම ඉහළින් ආරක්ෂා කරමින් සැබෑවින්ම ජනතාවට විවෘත වෙලා තිබුණු නිවසක තවත් එක් සමාජිකයෙකු හැටියට කටයුතු කළා. අපි දන්නවා ඒ පළාත්වලට ගියපු ඕන කෙනෙක් සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වලින් ඔබ්බට ගිහිල්ලා ඒ පළාත්වලට ගියපු ඕන කෙනෙක් එතුමල්ලගේ නිවසට ගියොත් කිසි දවසක ආදරණීය මෑණියන්ගෙන් කෑම වේලක් වැරදුනේ නැහැ. ඕන අවස්ථාවක ඒ නිවස ජනතාවට විවෘතව තිබුණා. දවස් 7 300 අවුරුද්දේ දවස් 365 දවසේම අවුරුද්දේ ඕන වෙලාවක ජනතාවට විවෘත වෙච්ච නිවසක් තමයි ධර්මසේන මැතිතුමන්ගේ නිවස. ඒ නිවස තුල ඉන්දික මැතිතුමා ඉතාම සතුටෙන් තමුන්ගේ දේශපාලන ගමන ගියා. ඒ දේශපාලන ගමනට ජනතාවගෙන් විශාල ශක්තියක් ලැබුණා. එතුමා ජනතාවගේ ගරුත්වය ආරක්ෂා කරගෙන සැබෑ ජනතාවාදී නායකයෙක් හැටියට ජනතාව සමග ගුරුනුර ගැටි කටයුතු කරමින් ජනතාව වෙනුවෙන් තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ජනතා ගැටලුවට විසඳුම් දෙන්නට කටයුතු කළ බව අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ගමනට එතුමාගේ ආදරණීය මැතිනිය මෑණියන් ඒ වගේම සහෝදරයාගෙන් විශාල අනුබලයක් ලැබුණු බවත් සහයෝගයක් ලැබුණු බවත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. 2010 දී ප්‍රථම වතාවට අපි පාර්ලිමේන්තුවට ආව එකට ඉතාම ලෙන්ගතු සහෝදරයෙක් හැටියට ඉතාම ගුණවන්ත මහජන නියෝජිතයෙක් හැටියට ඉතාම තමුන්ට ලැබුණු නිලතලවලින් හිස උදුම්ව ගන්න නැතුව ඉතාම නිහතමානීව මේ මහජන ගමන යන්නට එතුමන් කටයුතු කළා. අපි එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය වැඩිපුර දැක්කේ 2015 මැතිවරණදී පරාජයට පත්වීමෙන් අනතුරු. අපේ ජනාධිපතිවරණ අපි පරාජයට පත්වුණයින් පසුව පැවතිච්ච පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගන්න පුළුවන් වෙච්ච මන්ත්‍රී ධුර ප්‍රමාණය අඩු වුණා හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක වලින්. ඒ නිසා එතුමාට පාර්ලිමේන්තු යන්න බැරුණ අවාසනාවට. හැබැයි පරාජයේදී එතුමා අයෝමය ශක්තියක් ප්‍රදර්ශනය කරමින් නොසැලී සිටියා. එතුමන්ගේ ඍජු බව පරාජයේදී වඩා ප්‍රකටව පෙනුණා. පරාජයේදී එතුමන් සැලුනේ නැහැ. නැවත වතාවක් තමුන් ඇදහූ දේශපාලන දර්ශනය මේ රටේ දේශපාලන යථාර්ථය බවට පත් කරන්නට එතුමන් කටයුතු කළ බව අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමන් එදා විශ්වාස කළ දෙය පරාජයේදී නොසැලී සිටමින් තමුන් ආපු දේශපාලන ගමනේ සිය පියාගේ ගෞරවය ආරක්ෂා කරමින් එතුමන්ලාගේ පවුල් පසුබිමේ ඒ වගේ මේ සමාජ පසුබිමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් එතුමන් ආපුවේ ගමන නිවැරදි බව දැන් අපි සෑම කෙනෙකුටම පෙනිලා තියෙනවා, අවබෝධ වෙලා තියෙනවා. මේ රටේ සාතිශය බහුතර ජනතාවට අවබෝධ වෙලා තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා එතුමන් ගත කරේ දේශපාලන ජීවිතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට, දකුණු පළාත ජනතාවට දීර්ඝ කාලයක් මතක තිබෙන, මතකයේ රැඳෙන ඉතා විශිෂ්ට සමාජශීලී ගමනක් බව අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන ගමන්ම එතුමන්ගේ ආදරණීය මෑණියන්ට, ආදරණීය මැතිනිය, සහෝදරයන් ඇතුළු පවුලේ සෑම කෙනෙකුටම අපේ බලවත් සංවේගය පුද කරමින් එතුමන්ට අජරාමර නිවන් සුවත් කර ගැනීමට හේතු වාසනා ලැබේවා කියලා පතමින් හඬ වෙනවා. බොහොම ස්තුතියි.